ॐ शांति दिदस सिहतरे नवंबर मस पहालस्वनी दिन उदयसन मुरली बाप दादा मधुबन सारय सुमिहिरि दारुवनी बाबा सिहिपत किरिम मगिन लाभयक उपेन अतर ओहु अमतक कर दमीमें ओबट अत्वन्ने अलाभयकी ओब ओबो परीक्षावट लक्कर गनिमि केतरम कालयक तुल बाबा सिहिपत करनवाद किया बलन्न बाबागे प्रश्नय मे पापकारी जीवयन्गेन पिरिलोके विह नुहकि एकम देय कुमक्द ए ऐ बाबागे पिलितुर मे तमो प्रधान लोकयक निसा तमा चरितव जीवयक जीवयक्के किया कीमेट किसिम केनेकुट बह मिनिसुन विसिन करन सैम क्रियावक्म कुमनो पापेकट गोदुरु ऊवक निसा ओउन विसिन करन किसिम क्रियावक චරිතවත් වූ ක්‍රියාවක් ලෙස හැඳින්විය නොහැකි. ඕම් ශාන්ති දරුවනි, ඔබ දන්නවා ඔබ සියලුම දෙනා බ්‍රහ්මාගේ දරුවන්. බ්‍රහ්ම කුමරුන් හා බ්‍රහ්ම කුමාරීන් දැන් දිව්‍ය තත්ත්වයට පත්වීමටයි යන්නේ කියා මේ දන්නේ ඔබ පමණයි. වෙන කිසිම කෙනෙක් මේ දන්නේ නැහැ. බ්‍රහ්ම කුමරුන් හා කුමරීන් වන ඔබ දන්නවා මේ ඉගෙන ගන්නේ අසීමිත වූ අධ්‍යාපනයක් කියා. ඔබගේ මෙම අධ්‍යාපනයේ පදනම වන්නේ මෙම උපත් 84ත් මෙම චක්‍රය පිළිබඳවත්ය. ඒ වගේම පරිශුද්ධත්වයට පත්වීමටත් ඔබ ඉගෙන ගන්නවා. මෙහි අසුන්ගෙන සිටින විට පාරිශුද්ධත්වයට පත්වීම උදෙසා ඔබ අනිවාර්යෙන්ම බාබා සිහිපත් කළ යුතුයි. ඔබගේම හදවතින් මෙසේ අසන්න. මා බාබාගේ ස්මරණයේ සිටියාද? එසේ නැතිනම් මායා රාවන් මාගේ බුද්ධිය වෙන යම් ස්ථානයක් කරා ගෙන ගියාද? බාබා කියා තිබෙනවා මා පමණක් සිහිපත් කරන්න. එවිට ඔබගේ සියලු පාපයන් විනාශ වී යනවා ඇත. එම නිසා දැන් ඔබගෙන්ම මෙසේ ඇසිය යුතුයි. මා බාබාගේ ස්මරණයේ සිටියාද? එසේ නැතිනම් මා බුද්ධිය විනයම් ස්ථානයක් කරා ඇදුනාද? අනිවාර්යෙන්ම මෙම ස්මරණය ඔබ විසින් සිද්ධ විය යුතුයි. ඔබගේම තත්ත්වය පරීක්ෂා කොට කෙතරම් කාලයක් මා බාබාගේ ස්මරණයෙහි යෙදුනාද? කෙතරම් කාලයක් මා බුද්ධිය වෙනත් ස්ථානයක් කරා ඇදුනාද කියා ඔබකින් මසන්න. මෙම ස්මරණය මගින් පමණ ඔබට පාරිශුද්ධත්වයට පත්විය හැක්කේ. ඔබ ඔබගේ ලාභය හා අලාභය පිළිබඳව ගිණුමක් තබාගත යුතුයි. ඔබ විසින් එවැනි පුරුද්දක් ඇති කරගත හොත් එය දිගින් දිගටම ලිවීම මගින් ස්මරණයද පහසු වෙනවා ඇත. සෑම කෙනෙක්ම ඔවුන්ගේ සාක්කුව තුළ දිනය පොතක් තබා ගන්නවා. ව්‍යාපාරිකයන් අත තිබෙන දිනපොත් සීමිත වූ දෙයක් පමණයි. නමුත් ඔබගේ දිනපොත අසීමිත වූ එකක්. එම නිසා ඔබ ඔබගේ වාර්තාව තබා ගත යුතුයි. බාබාගේ අන තමයි ඔබගේ ව්‍යාපාරාදී සියලු දේ ඒ අයිරින්ම ගෙන යන්න. නමුත් මා සිහිපත් කිරීමටත් කාලය යොදා ගන්න. ඔබ මෙයින් කෙතරම් ලාභයක් උපයනවාද කියා බලා ඒ තවදුරටත් වැඩි දියුණු කරගන්න. කිසිම අලාභයක් ඇති කරගන්න එපා. ඔබ මෙහිදී කරන්නේ සටනකි. එම නිසා එක් මොහොතකදී ඒ ලාභයකුත් අනෙක් මොහොතේදී ඒ අලාභයක් බවට පත්වනවා. ඔබ ලාභයක් ලැබුවාද අලාභයක් ලැබුවාද කියා ඉතා ඉක්මනින් බැලීමට ඔබට පුළුවන්. ඔබ තමයි මෙම ව්‍යාපාරය කළ හැකි එකම ව්‍යාපාරිකයන් පිරිස වන්නේ. ඔබ ස්මරණයෙන් ලාභයකුත් අමතක කිරීමෙන් අලාභයකුත් ලබනවා. මේ ගැන ඔබ පරීක්ෂාවෙන් සිටිය යුතුයි. උසස් ස්ථානයක් හිමිකර ගැනීමට සිටින අය ඔවුන් කෙතරම් කාලයක් බාබා අමතක කර සිටියාද යන්න ගැන සැලකිලිමත් වනවා. දරුවනි, ඔබ දන්නවා මොහු තමයි සියලුම දෙනාගේ පියා. ඔහු තමයි ඔබගේ පාරිශුද්ධකරුවා කියා. අපගේ මුල්ම ස්වභාවයේ ජීවයයි. අප අපගේ නිවසේ සිට මෙහි පැමිණ ශරීරයක් යොදාගෙන අපගේ කොටස රඟපානවා. ශරීරයේ විනාශ වන සුළු ඌවක්. ජීවය සදාකාලිකයි. අපගේ සංස්කාරද ජීවය තුළ තැන්පත් වී තිබෙනවා. බාබා අසනවා, ජීවයන් වන ඔබ සියලු දෙනා මා සිහිපත් කරන්න. ඔබ ඔබගේ මෙම උපතේදීද තරුණ වියේදීද උමන හෝ ආකාරයක පාපයක් සිදු කර තිබෙනවාද? ඔබ අවුරුදු 3 හෝ 4 කරන ලද දේ ගැන මතකයක් තිබෙනවා. ඔබගේ ලදරු කාලයේ ඔබ විසින් ගත කළේ කෙසේද? ඔබ විසින් කරන ලද දේවල් මොනවාද? මතක් කර බලන්න. යම් දෙයක් ඔබගේ සිතට බද දෙනවාද? සත්‍යයේදී ඔබ විසින් කිසිම ආකාරයක පාපකාරී ක්‍රියාවක් සිදුවන්නේ නැහැ. ඉතින් එහිදී මෙම ප්‍රශ්නය මතුවන්නේ නැහැ. මෙහිදී නොඑක ආකාරයේ පාපකාරී සිදුවීම් නිරන්තරයෙන් සිදුවෙනවා. මිනිසුන් චරිත මත්යයි සිතා කරන ක්‍රියා පවා පාපකාරී ක්‍රියාවන් බවට පත්වී තිබෙනවා. මේ තමයි පාපකාරී ජීවයන්ගෙන් යුතු වූ ලෝකය වන්නේ. ඔබ සියලු හුවමාරු ආදියද ඇති කරගන්නේ පාපකාරී ජීවයන් සමගයි. මෙහි කිසිම ලෙසකින් චරිතමත් වූ ජීවයක් නැහැ. ඒ චරිතමත් වූ ජීවයන් සිටින ඒ ලෝකයේ කිසිම පාපකාරී ජීවයක් නැහැ. ඒ වගේම ඒ පාපකාරී ලෝකයේද චරිතමත් වූ කිසිදු ජීවයක් නැහැ. මිනිසුන් දනගා වැඳ වැටෙන්නා ඌ ගුරුන් ලෙස හඳුන්වන ඕනු චරිතමත් ජීවයන් ලෙස හැඳින්විය නොහැකි. මෙය තමයි තමෝ ප්‍රධාන වූ කලි යුගය. මෙහි චරිතමත් ජීවයන් සිටීමට කොහෙත්ම බැහැ. චරිතමත් ජීවයක් බවට පත්වීම සඳහා ඔබ බාබා හට කතා කරනවා. පැමිණ අප පාරිශුද්ධත්වයට පත් කරන්න. කෙනෙක් විශාල වශයෙන් මුදල් වියදම් කොට හොඳ සේවයක් කිරීම, ධර්මශාලා ආදිය තැනුවා කියා ඔහු චරිතමත් ජීවයක් ලෙස හැඳින්විය නොහැකි. නැහැ, විවාහ උත්සව ආදිය සඳහා තනනු ලබන ශාලා ආදිය එවැනි ක්‍රියා නොවේ. මේ සියලු දේ ඔබ විසින් තේරුම් ගත යුතුයි. මේ තමයි රාවන්ගේ රාජ්‍ය. මේ තමයි පාපකාරී ජීවයන් වෙසෙන්නා වූ යක්ෂ ලෝකය. ඔබ හැර වෙන කිසිම කෙනෙක් මේවා ගැන දන්නේ නැහැ. රාවන් මෙහි පැමිණිය නමුත් කිසිම කෙනෙක් ඔහු හඳුනා ගත්තේ නැහැ. සිවාගේ පිළිමයක් තිබෙනවා. නමුත් කිසිම කෙනෙක් ඔහු හඳුනාගෙන නැහැ. ඔවුන් විශාල ලිංගම් ආදිය තනනවා. නමුත් තවමත් ඔවුන් කියනවා ඔහුට නමක් හෝ ස්වරූපයක් නැහැ කියා. ඔහු සෑම තැනකම සිටිනවා කියා ඔවුන් කියනවා. මේ නිසා තමයි බාබා කියන්නේ සෑම ආගමක්ම විනාශයට ලක්වන සෑම අවස්ථාවකම නැවතත් ඔහු එනවා කියා. ශිව බාබා මේ මුළු ලෝකයේම පාලකයන් බවට ඔබව පත් කරන ඔහු බාරේම අප්‍රසිද්ධියට ලක් වී තිබෙනවා. මිනිසයන්ගේ දේවල් ඇසීමට යාමෙන් ඔබ ඔහුව නොසෑහෙනසේ අප්‍රසිද්ධියට ලක් කර තිබෙනවා. මිනිසයන්ගේ දෙවියන්ගේත් වැරදි ගැන යාමෙන් ඔබ ඔහුව නොසෑහෙනසේ අප්‍රසිද්ධියට ලක් කර තිබෙනවා. මිනිසයන්ගේ දෙවියන්ගේ වැරදි ගැන කියවෙන ග්‍රන්ථයක් තිබෙනවා. මේ දන්නේ ඔබ පමණයි. එම නිසා ශ්‍රීමත් අනුගමනය කිරීම මගින් ඔබ දිව්‍යමය තත්වයට පත්වෙන්නේ කෙසේද කියා ඔබ දැන් අන් අයටත් කියා දෙනවා. රාවන්ගේ උපදෙස් ඇසීමෙන් ඔබ යක්ෂයින් වැනි මනුස්සයින් බවට පත්වනවා. මිනිසුන්ගේ වැරදි හැඳින්විය හැක්කේ යක්ෂගති හැටියටයි. මිනිසුන් දිගින් දිකටම නොයෙකුත් යක්ෂගති ගුණවලින් යුක්ත වනවා. ඔවුන් විසින් කරන ප්‍රථම යක්ෂගතිය වන්නේ දෙවියන් සෑම තැනකම සිටිනවා. ඔහු මාළුවන්ගේ කිඹුලන්ගේ සියල්ලන්ගේම ශරීර තුළට යනවා යන්නයි. එම නිසා ඔවුන් බොහෝ සෙයින් කිලිටි වී තිබෙනවා. ඔබ වන ජීවයන් කිසිසේත් මාළුවෙකුගේ හෝ කිඹුලෙකුගේ ශරීරයට යන්නේ නැහැ. ඔබ ඇතුල් වන්නේ මනුෂ්‍ය ශරීරවලට පමණයි. ඔබ දැන් දන්නවා ඔබ මාළුවෙකුගේ හෝ කුඹුලකගේ ශරීරයකට ඇතුල් නොවන බවත්, උපත් මිලියන 8.4ක්ද ගන්නේ නැති බවත්. ඔබ දැන් බාබාගෙන් ශ්‍රීමත් ලබා ගන්නවා. දරුවනි, ඔබ උපත් 84ක් ලබා ගන්නවා. මිලියන 8.4කින් උපත් 84ක් යනු කුමක් ප්‍රතිශතයක්ද? එහි නොයෙකුත් ආකාරයේ බොරුකාර දේ සිදුවන අතර ඔවුන් කියන දෙහි කිසියම්ම වූ සත්‍යයක් අඩංගු වන්නේ නැහැ. ඔබ මෙහි අත්තේ හොඳින් තේරුම් ගත යුතුයි. දැන් භාරතයේ තත්ත්වයේ දෙස බලන්න. දිව්‍ය ලෝකය ලෙස හඳුන්වන භාරතය සත්‍යයේ දේශය ලෙසද හඳුන්වනවා. කල්ප භාගයක් තිස්සේ ඒ රාමාගේ දේශය වන අතර අනෙක් කල්ප භාගය ඒ රාවන්ගේ රාජ්‍යයි. රාවන්ගේ රාජ්‍ය යක්ෂ සමාජයක් ලෙසත් හැඳින්විය හැකි. මෙම වචන ඉතාමත් ශක්තිමත් වචනයි. කල්ප භාගයක් යනතුරු ඒ දිව්‍යාංගනාවන්ගේ රාජ්‍යයි. බාපා ඔබට විස්තර කර තිබෙනවා පළවන එඩ්වඩ්, දෙවන එඩ්වඩ් ආදී වශයෙන් පළවන ලක්ෂ්මී නාරායන්, දෙවන ලක්ෂ්මී නාරායන්, තෙවන ලක්ෂ්මී නාරායන් කියා තිබෙනවා කියා පළවන පරම්පරාවට පසු දෙවන පරම්පරාවක් තිබෙනවා. මේ ආකාරයෙන් තමයි එය ගත වෙන්නේ. ඒ වගේම ප්‍රථමයෙන්ම ඔබට සූරය වංශයත් පසුව චන්ද්‍ර වංශයත් තිබෙනවා. බාපා මෙම නාටකයේ තිබෙන සියලු රහස් ඉතා පැහැදිලි ලෙස ඔබට හෙළි කරනවා. මේ කිසිම දෙයක් ඔබගේ ග්‍රන්ථවල පළ වෙන්නේ නැහැ. මේවා එම ග්‍රන්ථවල ඇතැම් වාක්‍යුවත් ඒවා ලියූ අය හෝ එහි තේරුම් දන්නේ නැහැ. බාබා බෙනාරස් කරා ගිය කල ඔහුට මේ මුළු ලෝකය ගැනම නිරාශාවක් ඇති වුණා. ඔහු එහි හිඳගෙන එහි බිත්තිය මත නොයෙකුත් ආකාරයේ පින්තූර හැන්දා. ඒ සියලු දේ කිරීමට මා පෙළඹ වූයේ ශිව බාබායි. ඒ කාලයේදී මා දරුවකු නිසා මාහට සම්පූර්ණ තේරුමක් තිබුණේ නැහැ. මාහට තිබුණේ මේ සියලු දේ කරන්නේ වෙනියම් කෙනෙක්, මා යොදාගෙන යන හැඟීම පමණි. මා විසින් විනාශය ගැන දර්ශනය දැකීමෙන් පසු මා ඇතුළාන්තය තුළ යම් සතුටක් හටගත්තා. රාත්‍රියේදී මා නිදන කල මට දැනුනේ මා පියාසර කරන ලෙසයි. කොහොම නමුත් මා හට ඒ කිසිම දෙයක් තේරුමක් තිබුණේ නැහැ. මා කළේ ඒ චිත්‍රයට නැගීම පමණයි. යම් විශේෂ වූ බලයක් මා තුළට ඇතුළු වී ඇති බව මට දැනුණා. මා පුදුම වුණා. මුලදී මා ව්‍යාපාර ආදී යෙදුණා. නමුත් පසුව මා දකින සියලු දෙනා ඒ සූක්ෂම ලෝකය කරා යාමට සමත් වූවා. මා එවිට අසනවා මේ සිදුවන්නේ කුමක්ද කියා. මා විසින් දකින සෑම කෙනෙකුගේම දැස් පිය වුණා. ඒ මිනිසුන්ගෙන් ඔබ දැක්කේ කුමක්ද කියා ඇසූ කල ඔවුන් කියන්නේ පාරාදීසය හෝ ක්‍රිෂ්ණා දකින ලද බවයි. මෙයත් තේරුම් ගත යුතු වූ කරුණක්. මේ නිසා තමයි මා සියලු දේ අත්හැර මේ තේරුම් ගැනීම සඳහා බිනාරිස් කරා ගියේ. මා දවස පුරාම එහි කාලය ගත කළා. මා කළ එකම දෙය පැන්සලක්ගෙන එයින් බිත්තිය මත ඇඳීම පමණයි. මා එකල පුංචි ලදරුවේ. මා මාගේ ක්‍රියා කලාපයේ දෙස බලන කල මට සිතුණා මා විසින් කරමින් සිටි සියලු ව්‍යාපාරයන් දැන් අත්හැර දැමිය යුතුයි කියා. ඒ බෝරු ක්‍රියාවෙන් ඈත් වීමෙන් මා විශාල සතුටක් ලැබුවා. මන්දේ තමයි රාවණගේ රාජ්‍ය. රාවන් මත බෝරුහුගේ ඔළුවක් පෙන්නුම් කර තිබෙනවා. ඉතින් මා සිතුවා මේ රාජ්‍යයක් නොව බෝරු වැඩක් පමණයි කියා. බෝරුවකු යනු වල් සත්වයකි. ඌ සෑම විටම මඩෙහි තැවෙනමින් රෙදි මාමාගේ රෙදි ටික කිලුටු කර දමනවා. බාපාත් මිසේ අසනවා, ඔබ සිටියේ කුමන ආකාරයෙන්ද? දැන් ඔබට අත් වී ඇති තත්වයේ කුමක්ද? මෙහි අසුන්ගෙන ඔබට මෙය විස්තර කර දෙන්නේ බාබා පමණයි. මේ දාදාත් මේ විස්තර කරනවා. මෙය මේ දෙදෙනාම අතර සිදු වුණ දෙයක්. මෙම දැනුම හොඳින් විස්තර කර දිය හැකි අය දක්ෂයයි හැඳින්විය හැකි. ඔබ සියලු දෙනා අනුපිළිවෙලකටයි පැමිණෙන්නේ. දරුවන් විස්තර කරන්න මෙහිදී නිර්මාණය වීමට යන්නේ රාජ්‍යයක්. එම නිසා සියලු දෙනා තත්ත්වයක් ලබන්නේ අනුපිළිවෙලක් ඇතිවයි. චක්‍රයක් චක්‍රයක් පාසා ජීවයන් ඔවුන්ගේ කොටස් රඟපානවා. සෑම කෙනෙක්ම එකම ආකාරයෙන් මෙම දැනුම ලබා ගන්නේ නැහැ. මෙම ස්ථාපිත කිරීම අසිරිමත් වූ දෙයක්. අනෙක් අය මෙවැනි ස්ථාපිත වීමක් ගැන ඔබට දැනුම් දෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස ශික් ආගම මෙහි ස්ථාපිත වන කල එහිදී ඇතුළු වූයේ පිරිසිදු ජීවයක්. පසුව ඔහු මාර්ගයෙන් ශික් ආගම ස්ථාපිත වූවා. ඔහුගේ හිස කුමක්ද ගුරු නානක් පැමිණි පසු ජප්ලැහැබ් එනම් ශික් ආගමේ ග්‍රන්ථය නිර්මාණය වූවා. මුලදී ජීවයන් සියල්ල අලුත් ලෙස පිරිසිදු ලෙස තිබුණා. පිරිසිදු ජීවයක් උසස් ජීවයක් ලෙස හඳුන්වනවා. ඒ එකම පියා පමණයි උත්තරීතර වන්නේ. ඔවුන් විසින් එසේ යම් ආගමක් ස්ථාපිත කරන නිසා ඔවුන් උසස් ලෙස හඳුන්වනවා. පසුව ඔවුන්ගේ අනුගාමිකයන් ඔවුන් අනුපිළිවෙලින් පැමිණෙනවා. අවුරුදු 5000කට ප්‍රථම නව ජීවියක් මෙහි පැමිණ ශික්කාගම ස්ථාපිත කළා. ඒ කාලයේ ග්‍රන්ථයක් බිහිවන්නේ කෙසේද? සුක්මනීහා ජප්සහීප් ආදිය නිර්මාණය වූයේ අන්ින් පසුවයි. ඔහු විසින් ඉගැන්වූයේ කුමක්ද? ඔවුන් විශාල උද්‍යෝගයකින් පියාව ප්‍රශංසනීයත්වයට ලක් කළා. නමුත් ඔවුන්ගේ ග්‍රන්ථ ආදිය නිර්මාණය වූයේ එවැනි බොහෝ ග්‍රන්ථ නිර්මාණය පසුවයි. මන්ද ඒවා පරිශීලනය කිරීමටත් මිනිසුන් අවශ්‍යයි. සෑම ආගම් ග්‍රන්ථයක්ම නිර්මාණය වන්නේ එම ආගම ස්ථාපිත වූවායින් පසුවයි. එම ග්‍රන්ථයන් කියවෙන්නේ භක්ති මාර්ගය ආරම්භ වූ පසුවයි. මේ සඳහා දැනුම අවශ්‍යයි. මුලදී ජීවයන් සතෝ ප්‍රදාන වූවත් පසුව ඔවුන් සතෝ, රජෝ හා තමෝ යන තත්ත්වයන්ට පත්වෙනවා. ආගමක විශාල වැඩි වීමක් හා ප්‍රශංසනීයත්වයක් ඇති වූ පසුවයි එහි ග්‍රන්ථයක් නිර්මාණය වන්නේ. එසේ නැතිනම් මෙහි වැඩිවීමක් ඇතිවන්නේ කෙසේද? ඔවුන් හට අනුගාමිකයන් සිටිය යුතුයි. ශික් ආගම සොයාගත් ජීවයේ ප්‍රථමයෙන්ම දුකක් අත්විඳින්නේ නැහැ. නීතිය එයට එකඟවන්නේ නැහැ. ජීවයේ ඔවුන්ගේ සතෝ ප්‍රධාන තත්වයෙන් සතෝ, රජෝ හා තමෝ යන තත්වයන්ට පසුවයි ඔවුන් දුකට පත්වන්නේ. මේ තමයි නීතිය වන්නේ. මෙහිදී මේ සියල්ල මිශ්‍රී තිබෙනවා. මේ රාවන්ගේ සමාජයේ මෙන්ම රාමගේ සමාජයක් තිබෙනවා. ඔබ තවමත් සම්පූර්ණත්වයට පත්වී නැහැ. ඔබ පරිපූර්ණත්වයට පත්වූ කල ඔබගේ ශරීරය අත්හරිනවා. කර්මාක්ෂය තත්ත්වයේ සිටින අය කිසිම දුකක් අත්දකින්නේ නැහැ. ඔවුන් හට මෙම කිරිටි ලෝකයේ වෙසෙන්නට බැහැ. ඔවුන් මෙතන අත්හැර යා යුතුයි. මෙහි ඉතිරි වන අය කර්මාක්ෂය තත්ත්වයට පත්වන්නේ නැහැ. සෑම කෙනෙක් හටම එකම අවස්ථාවේදී කර්මාක්ෂය තත්ත්වයට පත්විය නොහැකි. විනාශය සිදුවන විටද සමහර මිනිසුන් මෙහි ඉතිරි විය යුතුයි. මෙහිදී සම්පූර්ණ සමූල ඝාතනයක් සිදුවන්නේ නැහැ. රාමා යන විට රාවණ්ඩ ගියා කියා කතාවක් තිබෙනවා. රාවණ්ගේ පවුල ඉතා විශාලයි. ඔබගේ පවුල පුංචි පවුලක්. මෙහි ගැනිය නොහැකි තරම් ආගම් හටගෙන තිබෙනවා. කොහොම නමුත් ඔබගේ පවුල තමයි විශාලම පවුල වන්නේ. මන්ද දිව්‍ය ආගම තමයි ප්‍රථම ආගම වන්නේ. දැන් මේ සියල්ල මිශ්‍ර වී තිබෙන අතර ක්‍රිස්තියානීන් විශාල ප්‍රමාණයක් බිහි වී තිබෙනවා. මිනිසුන් මුදල් හා නොයෙකුත් තත්ත්වයන් දකින කල ඔවුන් එම ආගමට බැඳෙනවා. බොහෝ දෙනා පොප් පැමිණෙන විට ක්‍රිස්තියානුවන් වනවා. මන්ද දී විශාල පැතිරවීමක් සිද්ධ වෙනවා. සත්‍යයුගයේදී ඔබට ඉන්නේ පුතුහාදුවකු පමණයි. වෙන කිසිම ආගමක් මෙහි ව්‍යාප්ත වන්නේ නැහැ. දැන් බලන්න, ක්‍රිස්තියානීන් තමයි සියල්ලන්ගේම බලවත්ම අය වන්නේ. දරුවන් බොහෝ දෙනෙකුට උපත ලබා දෙන අයහට ඔවුන් තිරිණයක් ලබා දෙනවා. මන්ද ඔවුන් හට යුද කිරීමට ආදිය සඳහා මිනිසුන් අවශ්‍ය වනවා. ඒ සියලුම දෙනා ක්‍රිස්තියානීන්. රුසියාවේ, ඇමරිකාවේ සියල්ලන්ම සිටින්නේ ක්‍රිස්තියානීන්. වඳුරන් දෙදෙනා බටර් ලබා ගැනීම සඳහා සල්ලු වන කල පූසෙක් පැමිණ එය ලබා ගත් කතාව ඔබ දන්නවා. නාටකයේ මෙම කොටසක් තිබෙනවා. මුලදී හින්දුන් හා මුස්ලිම්වරුන් එකට සිටියා. යුද අවස්ථාවේදී ඒ වෙන්වුණු පකිස්තාන් රජ බිහි වූවා. නාටකයේ මෙම කොටස තිබෙනවා. රටවල් දෙකම සටන් වදින විට ඔවුන් අවි ආයුධ මිලදී ගන්නවා. එවිට එතන ව්‍යාපාරයක් හට ගන්නවා. ඔවුන්ගේ වැදගත්ම ව්‍යාපාරය මෙයයි. නමුත් මෙම නාටකයේ ජයග්‍රහණය ඔබටයි. වෙන කිසිම කෙනෙක් හට ඔබ පරාජය කිරීමට බැරි බව 100%ක් විශ්වාසය. අන් සියලුම දෙනා විනාශයට පත්වනවා. ඔබ දන්නවා ඒ නව ලෝකයේ සිටින්නේ දිව්‍යාංගනාවන්. ඔබ එම තත්ත්වයට පත්වීමට මෙම අධ්‍යාපනය කරනවා කියා. ඔබ ශක්තිමත් ලෙස සිටියා. නමුත් දැන් ඔබගෙන් එම ශක්තිය නැති වී ගොස් තිබෙනවා. ඔබ දැන් නැවතත් ශක්තිමත් විය යුතුයි. මිනිසුන් මෙසේ ගයනවා, ඕ පාරිශුද්ධ කරුවාණෙනි පැමිණෙන්න. නමුත් ඔවුන් එහි අර්ථය තේරුම් ගන්නේ නැහැ. මෙය කැලයක් වැනි. මෙහි නොයෙකුත් ආකාරයේ සතුන් සිටිනවා. ඔවුන් කියන දේ ඔවුන්ටම තේරෙන්නේ නැහැ. බාපා දැන් මෙහි පැමිණ සිටිනවා. ඔහු දැන් මෙහි පැමිණ සිටින්නේ මේ කටු සහිත කැලය මල් වලින් පිරි මල් වත්තක් කිරීමටයි. ඒ දිව්‍ය ලෝකයක්. මේ තමයි යක්ෂ ලෝකය. මේ සම්පූර්ණ මනුෂ්‍ය ලෝකයේම රහස් ඔබට විස්තර කර දී තිබෙනවා. ඔබ දැන් දන්නවා ඔබ විසින් ඔබගේ ධර්මය අමතක කොට තිබෙනවා කියා. ඔබගේ ආගම පරිහානියට පත් වූ නිසා ඔබත් එම තත්ත්වයටම පත් වී තිබෙනවා. බාබා ඔබට ක්‍රියා පිළිබඳ වූ ගැඹුරු ශාස්ත්‍රයත් පහපකාරී ක්‍රියා ගැනත් පිරිසිදු ක්‍රියා ගැනත් කියා දී තිබෙනවා. ඔබ දන්නවා ඊයේ ඔබ කුමන ආකාරයෙන්ද සිටියේ, අද කුමන තත්ත්වයකටද පත් වී තිබෙන්නේ කියා. ඊයේ ඉතා සමීපයි. එහෙම නේද? බාබා කියනවා ඊයේ මා ඔබ දිව්‍යාංගනාවන් බවට පත් කළා. මා ඔබට එම රාජ්‍යයේ වාසනාව ලබා දුන්නා. පසුව ඒ සියල්ල ගියේ කොහෙද? ඔබට මතකද? භක්ති මාර්ගයේදී ඔබ විසින් බොහෝ ධනය නැති කරගත්තා. එය ඊයේ සිදු වූ දේ පිළිබඳ වූ ප්‍රශ්නයකි. බාබා දැන් ඔබගේ දෑතටම ඒ පාරාදීසය ලබා දීමට පැමිණ සිටිනවා. මෙම දැනුම ඔබගේ බුද්ධිය තුළ අන්තර්ගත වෙනවා. බාබාත් ඔබට විස්තර කර දී තිබෙනවා ඔබගේ දෑස් ඔබව විශාල වශයෙන් රවටනවා කියා. ඉතින් ඔබගේ ඒ පාපකාරී දෑස් දැන් සිස්ත දෑස් බවට පත් කරගත යුතුයි. අච්චා. සුමිහිරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව, පියා, බාප්, දාදා සෙනෙහසින් සිහිපත් කර සුභ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණේ සඳහා සාරාංශයේ අංක 1. ඔබගේ ඒ අසීමිත වූ දිනපොත මත ඔබගේ වාර්තාව ගැන සටහන් කරන්න. මා කෙතරම් කාලයක් තුල ස්මරණෙහි යෙදී සිටියාද? එම ස්මරණීය මගින් මා කෙතරම් ලාභයක් හිමි කරගෙන තිබෙනවාද? එහි යම් අලාභයක් තිබුණාද? ඒ ස්මරණය කරන අවස්ථාවෙහි මා බුද්ධිය වෙන යම් ස්ථානයක් කරා ගියාද? අංක 2. ඔබට මතක ඇති ලදරු කාලයේ සිට මෙම උපත තුළ කෙතරම් නරක ක්‍රියා කර තිබෙනවාද, කෙතරම් පාපයන් කර තිබෙනවාද කියා වාර්තා කරන්න. ඔබගේ සිතට වද දෙන සියලු දේ බාබා හට පවසා සැහැල්ලු තත්වයකට පත්වන්න. ඔබ තවදුරටත් කිසිම වැරදි ක්‍රියාවක් නොකළ යුතුයි. වරදානී, කර්ම බන්ධන සේවා බන්ධනයක් බවට පත් කර ගනිමින් ඔබ සැමගෙන් නොබැඳිව වෙන් වී පරමාත්ම දෙවියන්ට ආදරය කරත්වා. බාබා විස්තර කරනවා පරමාත්ම දෙවියන්ගේ ආදරය බ්‍රාහ්මණ ජීවිතයේ පදනම වන නමුත් ඔබට එය ලැබිය හැක්කේ ඔබ නොබැඳිව සිටින විට පමණි. ඔබ ඔබේ පවුල සමග නිවසේ ජීවත් වන්නේ නම් එය සේවය කිරීම සඳහාය. ඔබ එහි සිටින්නේ කර්ම ගිනුම් හෝ කර්ම බන්ධන නිසායයි කිසි විටක නොසිතන්න. මන්ද එය සේවය කිරීම සඳහාය. ඔබ සේවය කිරීමේ බන්ධනයකින් බැඳී සිටීමෙන් ඔබේ කර්ම බන්ධන අවසන් වේ. සේවය කිරීමේ සිහිය නැති විට කර්ම බන්ධන ඔබට කර්ම බන්ධන ඔබව ඇද දමයි. කර්ම බන්ධන ඇතිතර දුකේ රළ ඇතිවන අතර සේවය කිරීමේදී සතුටක් ඇත. එබැවින් කර්ම බන්ධන සේවා බැඳීමක් බවට පරිවර්තනය කරන්න. නොබැඳීම හා ආදරයෙන් සිටින්න. එවිට ඔබට පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ලැබෙනු ඇත. පාඨය. උසස් ජීවාත්මයක් යනු සෑම අහිතකර තත්ත්වයක්ම තමාගේම මුල් අවදියෙන් ජය ගන්නා අයකි. ඕම් ශාන්ති.